සාධනවා දෙයක් පවත්වා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධත්ව නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධත්ව නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධත්ව වාසනාවන්ත මත්නි ධර්ම මාර්ගයේ තුල අපට මතුවෙන සදහම් ගැටලු විසඳා ගනිමින් වැරදි තැන් නිවැරදි කර ගනිමින් නිවැරදි තැන් තහවුරු කරගැනීමෙන් ඒ යන ගමන ඍජු කරගැනීම සඳහා දික්ඨි මුජුං කරෝති දෘෂ්ටිය ඍජු කරගැනීම සඳහා දැනගත යුතු අසාගත යුතු විමසිය යුතු ප්‍රශ්න ගැටළු විසඳන්න විමසන්නයි අවස්ථාවද
අවසරයි ස්වාමීන් වහන්ස මේ ප්‍රශ්නේ කොටස් තුනක් තියෙනවා ස්වාමීන් වහන්සේ මම එකවර මේ කියවන්නම්. ගරු ස්වාමීන් වහන්ස දෙතිස් කුලප කොටාෂ වලින් එක කොටසක් උදාහරණයක් වශයෙන් රැගෙන මේ සමුච්ඡේද වශයෙන් තේරුම් ගන්නා ආකාරය පිළිවෙලින් කියා දෙනමින් නැවත ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තවද ආනාපාන සති භාවනාවද ඊට සඳහන් සමුච්ඡේද අන්දමට භාවිතා කරන ආකාරය කරුණාවෙන් පැහැදිලි කර දෙන්නෙමින් ඉල්ලා සිටිමි. උපාය මානසිකාරයෙන් මෙනෙහි කළ යුතුය යන්න ගරු ස්වාමීන් වහන්සේ කිව් ආකාරය තවදුරටත් පැහැදිලි කර දෙනමින් ඉල්ලා සිටිමි.
දෙතිස් කුණක කොටස්ගෙන පදංග වික්ඛම්බන සමුච්ඡේද කෙලෙස් යටපත් කරන්න පුළුවන් ආකාරයයි මින් කියවුනේ. පදංග තාවකාලිකය වික්ඛම්බන කියලා කියන්නේ ඊට වඩා වැඩි බලයක් යොදවා යටපත් කිරීම ධ්‍යානයේදී යටපත් වීම. සමුච්ඡේද කියලා කියන්නේ නැවත නොහට ගන්න ස්වභාවයටම ඉවත් කිරීම දුරු කිරීම. දෙතිස් කුණප කොටසක් අපි මොහොතකට හෝ කෙස්ලොම් නියදත් සම්මස්නහරාදී අරමුණු වශයෙන් බලන හැම මොහොතකම තදංග වශයෙන් හෝ ලෝභ දේශ සිඳිලා මේ ශරීරයේ තියෙන අසුභ බව මොහොතකට හෝ මෙනෙහි කරයි නම් ඒ මොහොතෙහි ලෝභ දේශ සංසිඳිලා තදංග තාවකාලික බලනකම් විතරයි. වික්ඛම්බන ධ්‍යාන සිතින් යටපත් කරන්න පුළුවන් එකක් තියෙනවා. එතනදී කෙස් ලොම් නිය දත් සම්මස්න හරයට ඇට මිදුළු අපුගඩුවක් මා ආදී මේ ඕනෑම කොටසක් ඒ සඳහා යොදා ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි අපි මතක තියාගන්න ඕන මේ කමඨහන තුල නෙමෙයි මේ මාර්ගය ගොඩනැගෙන්නේ. අර ඇසූ ධර්මයේ මෙතනට යොදාගත් කෙනාටයි ඒ ටික කරන්න පුළුවන් වෙන්නේ. එනිසා සමුච්ඡේද තදංග වික්ඛම්බන ප්‍රහාණයට පත් කරන්න පත් වෙන්න කෙනෙකුට මේ අසුබ භාවනාවෙන් බෑ. අසුබ නිමිත්තෙන් යන්න පුළුවන් උපරිම සීමාවක් තියෙනවා. ဒုတိယ නදී චතුර්ථ අරූපී ආදී ධ්‍යාන වලට එන්න බෑ. අසුබ නිමිත්තක් නිසා. හැබැයි ප්‍රථම ධ්‍යානය දක්වා එන්න පුළුවන්කම තියෙනවා. අසුබ නිමිත්ත ඇසුරු කරගෙන මදාන තරමේ. අසුබ නිමිත්ත ඇසුරු කරගෙන ප්‍රථම ධ්‍යානෙ, ඒ කියන්නේ කෙලෙස් යටපත් කරන විකම්බණය කරන තැනකට එන පුළුවන්. එතනදී සිද්ධ වෙන්නේ මේකයි. සාමාන්‍ය ජීවිතයේදී සාමාන්‍ය ලෝකයා නිරතුරුවම අරමුණු දිහා බලන්නේ සුභ වශයෙන්. සුභානුපස්සින් විහරන්තං ඉන්ද්‍රියේසු අසංවත. ඉන්ද්‍රිය අසංවරය අරමුණු සුභ වශයෙන් දකින බව තමයි සාමාන්‍ය ස්වභාවය. ඉන්ද්‍රිය අසංවරයෙන් යුතුව අරමුණු සුභ වශයෙන් දකින කෙනා නිතරම ලෝභ සහගතයි, ද්වේෂ සහගතයි. ලෝභයෙන් ද්වේෂයෙන් යුක්තයි. යම් කෙනෙකු ලෝභ දේශ මොහයෙන් යුක්ත නම් ඒ අකුසල හේතු නිසා අකුසල කාය කර්මද වාක් කර්ම මනෝ කර්මද අකුසලයි. යම් කෙනෙකු මෙන්න මේ ආදීනවයේ දැකලා අකුසලයේ බොහෝ විපාක ඇත, දුක් විපාක ලැබෙන්නේ කියන දිය දැකලා සිව්වපාය ආදී දුගතිය මේ අකුසල කර්ම නිසා, දස අකුසල කර්මපත නිසා සිද්ධ වෙන්නේ. දස අකුසල කර්මපත ලෝභසිත ඇති කල්හි, ද්වේෂසිත ඇති කල්හි, මෝහසිත ඇති කල්හිම වන්නේය. ලෝභසිත නැති කල්හි, ද්වේෂසිත නැති කල්හි, මෝහසිත නැති කල්හි දස අකුසල කර්මද නැත්තේ. දස අකුසල කර්ම නැත්තේ නම් අකුසල විපාකද නැත්තේය කියන මේ නුවණ ඇති කරගෙන ලෝභ ද්වේෂ මෝහ සංසිඳ වීම සඳහා යටපත් කිරීම සඳහා කෙනෙක් සුභ වශයෙන් දකින ඒ සුභ නිමිත්ත, පටිඝ නිමිත්ත දුරු කිරීම සඳහා, සුභ නිමිති පටිඝ නිමිති දුරු කිරීම සඳහා අසුභ නිමිත්ත තෝරා ගන්න කමටහනක් ඇටියෙට. මෛත්‍රී නිමිති, මෛත්‍රී කමටහන හිතට නගා ගන්නවා. එතකොට සුභ නිමිත්ත වෙනුවට අසුභ නිමිත්ත යොදා ගත්තහම සුභයි කියලා දකින තැන පවත්නා යථාර්ථයේ මෙබඳු නේද කියලා සුභ වශයෙන්ුත් පෙනෙන හැම මොහොතකම සුභ වශයෙන් දැක්ක දේ තුළ ඇත්තේ මෙබඳු යථාර්ථයක් නේද කියන අවබෝධය ඇතිව කුණප කොටස් පිළිබඳව නැවත නැවත මෙනෙහි කරන්න පුරුදු කළොත් වන්න සන්ඨාන ගන්දේහි ආසයෝ කාසකෝ තථා පටික්කුලානිකායේනි නතානි දිස්සෝල දෙතිස් කුණප දෙසම වර්ණ වශයෙන් පිළිකුල් බව, සතහනින් පිළිකුල් බව, ගන්ධයෙන් පිළිකුල් බව, පිහිටි තැන පිළිකුල් බව, හාත්පස ඇති දේද පිළිකුල් බව, මෙසේ පිළිකුල් බව නැවත 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 බලන කෙනාට සුභ නිමිත්ත මැකිලා අසුභ නිමිත්තම එළඹ සිටිනවා. කෙස් වෙන්න පුළුවන්, ලොම් නියදක් වෙන්න පුළුවන්, අට්ටි ඇටසැකිල්ලක් වෙන්න පුළුවන්. ඒ නිමිත්තම බඩවැල් ටික, පෙනහලු ටික, වකුගඩුව, අත්මාව වෙන්න පුළුවන්, හම මස් වෙන්න පුළුවන්. වැඩු පිළිවෙලට අරමුණ ප්‍රකට වෙන මේ දෙතිස් ගුණ ප්‍රාතනෙන් යම. ප්‍රකට වෙලා වෙනත් අරමුණු වලට නොදුවා මේ අරමුණෙහිම සිත පිහිටියා කියලා කියන්නේ කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක වලට දැන් හිත දුවන්නේ නේ. අසුබ නිමිත්තෙහිම හිත පිහිටලා නැත්නම් එතන කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක නේ. එතන තියෙන්නේ දැන් එක්කම්ම අව්‍යාපාද, අවිහිංසා. ඒ අවස්ථාවටපත් වුණාම දැන් ලෝභ දේශ මොහ අකුසලයේ යටපත් කළා වික්ඛම්බණය. එතකොට වික්ඛම්බණය මේ ලෝභ දේශ මොහ යටපත් වෙලා තියෙන්නේ මේ උපදවාගත්ත කුසල විතර්ක පවත්වන තාක්කල්. යම් මොහොතක මේ උත්සාහය, වීරිය අත්හැරුණොත් නැවත වතාවක් අසුබ නිමිත්ත අපහැරෙනවා. අසුබ නිමිත්ත අපහැරිච්ච මොහොතේම සුබ නිමිත්ත එළඹ සිටිනවා. සුබ නිමිති පහළ වෙච්ච හැටියේම ලෝභ දේශ මොහයි ඒ වගේ සිත් ඇති කල්හි අකුසලය, අකුසල කර්මපතද උදනයි. එතකොට මෙන්න මේ ආකාරයෙන් කෙනෙකුට පුළුවන්කම තියෙනවා වික්ඛම්බන. මේ කෙලෙස් ගති, අකුසල ගති යටපත් කරන්න. එනිසා මේ අසුභයේ බලන කෙනා වර්ණ සටහන්, ගන්ධ මේ ආදී වශයෙන් බලන්න ඕනේ. බර සමහර කෙනෙකුට වර්ණයමයි සුභ සංකල්පය ඇති කරන්නේ. සමහර කෙනෙකුට හැඩය, සටහන සුභ සංඥාව ඇති කරනවා. සමහර කෙනෙකුට ගන්ධය සුභ සටහන ඇති කරනවා. සමහර කෙනෙකුට පිහිටි තැන, හාත්පස ඇති දෙය සුභ සංඥාව ඇති කරනවා. එනිසා ඒ සුභ සංඥාව උපදින්න පුළුවන් හාත්පස හැම තැනකම. වර්ණ වශයෙන් කෙස් ගත්තාම කෙස් වල ඇති වර්ණයේ ද අසුභ බවට මෙනෙහි කරා. එහි ඇති හැඩය, දිගැති බව, හැඩයද පිළිකුල් බව, අසුභ බව. එහි ඇති දුගඳ බවද පිළිකුල් බවට මෙනෙහි කරා. කෙස් ඇසුරු කොටමින් ළඟ ළඟ ඇති තව තවත් කෙස් රොදවල් ඇති හාත්පස ඇති දෙයද පිළිකුල් වශයෙන් බලන්න. කෙස් පිහිටි හම පිහිටි සිවිය, සිවිය පිහිටි මසත්, මසෙහි පිහිටි නහරත්, නහරෙහි පිහිටි ලේද, ලේ මස් නහර පිහිටි කටුවක්, හිස්කබලක්, හිස්කබලට යටින් පිහිටි ඉහ මොලක්, අසුබ දේම බව, පිළිකුල් දේම බව විමස විමසා බලන්ට. මෙහෙම බලනකොටයි අර අසුබ නිමිත්ත හත්පසෙන් එළඹ සිටින්නේ. එහෙම හිතියාම ලෝභ දේශ මොහ යටපත් වෙලා හත්පස හැම පැත්තෙම ඒ අසුබ සංඥාවම ප්‍රකට වෙනවා. තමන්ගේ කය දිහා බැලුවත්, අනුන්ගේ කය දිහා බැලුවත් සිහි කරන හැම තැනකම ඒ අසුබ නිමිත්තම එළඹ සිටින්නේ. එතකොට වික්ඛම්බණය. ඒකෙන් ඊට වඩා එහාට යන බෑ. ලෞකික වශයෙන් උත් ဒုတိය තතිය ඒ ධ්‍යාන වලට යන බෑ. යන පුළුවන් ප්‍රමාණය එච්චරයි. ආනාපාන සතිය නිමිත්ත අරගත්තාම යන පුළුවන්. ඒකෙන් එහාට ප්‍රකට වෙන්නේ. මේ නිමිත්ත ඊට වඩා එහාට වඩන්න දෙයක්. හැබැයි මේ තුල අත්‍ය සංඥා වගේ එකක්. එහෙම නැත්නම් මේ දෙතිස් කුණපයන්ගෙන් යමක් මතු කරගෙන ඒකේ වර්ණය ඇසුරු කරගෙන වර්ණ කසිනේ හැටියට වඩලා කසින භාවනාවක් හැටියට වඩලා අරූපී ධ්‍යාන දක්වා එන පුළුවන්. අට්ටි සංඥා වඩපු කෙනෙකුට ඒකේ වර්ණය සුදු පාට. ඕදාත කසිනේ වඩලා වර්ණ කසිනේ වඩලා ප්‍රථම ද්විතීය චතුත්ථ ධ්‍යාන වලට සමවදිමින් අරූපී ධ්‍යාන දක්වාද එන්න පුළුවන්කම් තියෙනවා. ආනාපාන සතිය වඩන කෙනාට ඒක හැමම අරූපී ධ්‍යාන දක්වාම එක්හම්බනේ කෙලෙස් ඒ අරමුණු ඔස්සේ චතුර්ථ ධ්‍යානයට එනකන් ඒක අරගෙන ඉන්න පුළුවන්. චතුර්ථ ධ්‍යානයෙන් එහාට ආනාපාන සතිය නේ ඒ ලැබෙන ආලෝකයේ නිමිත්ත අරූපී ධ්‍යාන හැටියට භාවිතා කරගෙන ආකාශය අනන්තයි විඥානය අනන්තයි මේ ආදී වශයෙන් අරූපී ධ්‍යාන දක්වා එන්න පුළුවන්. ඊළඟට සමුච්ඡේද ප්‍රහාණයකට යන්න නම් ඒකට මේ දහම තියෙන්න ඕන. ඇසු ධර්මයේ මාර්ගයේ ඇතුව නම් මේ අසුබ නිමිත්ත භාවිතා කළේ වැඩුවේ ආනාපාන සති නිමිත්ත වැඩුවේ මාර්ගයේ දැනනම් වැඩුවේ අමුතුවෙන් ජීව යුතු නෑ. සමාධිය වැඩි යම් අවශ්‍යතාවයක් උදෙසාද සමාධිය ලද කෙනෙහි කල යුක්ත බැලිය යුක්ත බුදන්නා. දැන් ඉසේ කලින් නොබැලූ කෙනෙක් සමත පූර්වාංගම වැඩි වූ කෙනෙකුට නම් ඒ පුළුවන්කම තියෙනවා බලන්න. දැන් අපි හිතමු අට්ටි සංඥාව කියලා වැඩුණේ ඇටසකිල්ලයි ප්‍රකට වුණේ. අට්ටි සංඥාව ප්‍රකට වුණාම අට්ටි සංඥාව අවදි කරගත්තාම දැන් අපි බලන්නේ අට්ටි 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 ඇටසකිල්ලක් දිහායි බලන්න. අසුබ වශයෙන් පිළිකුල් බවට ඇටසකිල්ල. දැන් ඔන්න අපි කියලා දුන්නු දහමක් සිහි කරගත්තාම ඇති. කණ්ණාඩිය ළඟට ගියාම අපට ප්‍රතිබිම්බයක් පේනවා. අපි කියලා දුන්න ප්‍රතිබිම්බයේ ළඟට ගිහිල්ලා මගේ කොණ්ඩේ ලස්සනයි, මූණ ලස්සනයි, ඇස් ලස්සනයි, දත් ටික ලස්සනයි, ඇඟ ලස්සනයි කියලා බලන්න පුළුවන් කෙනෙකුට ලෝභ සහගතව. තවත් කෙනෙකුට පුළුවන් අනේ දැන් මගේ කය විරූපී වෙලා ඇඟ රැලි වැටිලා දත් හැලිලා කෙස් සිදිලා ඇස් ගිලිලා මේ අවලස්සන වෙලා නේද කියලා බලනකොට දෝමනස් උසහගත හැඟීමක් පහළ වෙනවා. අප්‍රසන්න හැඟීමක්, දේශහගතයි. දෝමනස් සහගත හැඟීමක්, ලෝභ දේශ මේ අකුසලේ පහළ. මේ කන්නාඩි ළඟ කෙනෙකුට පුළුවන්කම තියෙනවා මේහින් නේද මේ කබ කඳුළු ගලන්නේ, දුගඳ පිළිකුල් වැවර ලොඳ වගේ මේ කබ කඳුළු ගලන්නේ මේ ඇස් දෙකෙන්. කහපාටට හුටු දිය ගලන්නේ පිළිගඳට මේ නාසයෙන් නේද. ගඳ ගහන කෙලසෙම වෙගිරෙන්නේ මේ කටින් නේද. මේ කනින් ගලන කලාඹුරු සුතඳයි පිළිතුරු. මේ රෝම කූපයක් ගානේ ගලන දහදිය කොච්චර කඩද. මේ කෙස් අසුබයි අසාරයි දුකයි පිළිසින් මේ හැම මාස නහර දත් අසුබයි අසාරයි දුකයි පිළිසින් දැන් ප්‍රතිබිම්බයේ දිහා බලාගෙන භාවනා කර දැන් මේක අකුසල් නෙමෙයි කුසල් තවත් ඕනම් කෙනෙකුට පුළුවන් මේ හැය අනිත්‍යයි 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 කියලා මේ කන අනිත්‍යයි අනිත්‍යයි කියලා බලන්න නාසය දිවකය අනිත්‍යයි අනිත්‍යයි කියලා බලන්න පුළුවන් අනිත්‍ය වූ දේ දුකටපත් වෙනවා කියලා දුකයි කියලා බලන්නත් පුළුවන් අනිත්‍ය වූ දේ දුක් වූ දේ අනාත්මයි කියලා බලන්න පුළුවන් විලක්ෂණයට බලන්න පුළුවන් කුසල් හැබැයි මේ අකුසල් පහල කරගත්තෙත් කුසල් පහල කරගත්තෙත් ප්‍රතිබිම්බේ ළඟ පෙනුනේ ප්‍රතිබිම්බය හිතුවේ කයක් ගැන මේ දෙන්නම කුසල් ඇති කරගත්තෙත් අකුසල් ඇති කරගත්තෙත් කයක් පිළිබඳව හිතලා පෙනුනේ කයද කය නෙමෙයි පෙනුනේ ප්‍රතිබිම්බයක් හිතුවේ කයක් කයක් ගැන හිතලා කුසලුත් ඇති කරගත්තා අකුසලුත් ඇති කරගත්තා දැන් අර විදිහට අසුභ වශයෙන් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් බලවත් කෙනෙකුට ලෝභ දේශ සංසිඳෙන්නේ නැද්ද ලෝභ දේශ මොහ සංසිඳෙනවා හැබැයි අවිද්‍යාව විතරයි මොකක්ද අවිද්‍යාව ප්‍රතිබිම්බය රූපය කය කියලා හිතාගෙනයි මේ බලලා තියෙන්නේ. ඇත්ත ඇති සිටින් දැකීම වෙලා නැහැ. ප්‍රතිබිම්බය හැටියට දැකලා නැහැ. එහෙනම් ඇක්චි කියලා දකින තැනක් ඒ ධර්මමයි තියෙන්නේ. අට්ටි කියලා දැකපු තැනක් යෙදිලා තියෙන ඒ ධර්මමයි. හිතාගත්ත බවක් තියෙන්නේ අට්ටි කියලා. මේ කයේ තියෙන අස්ති පංජරේ පෙනුනා නෙවෙයිනේ සිතේම හටගත්ත සිතින් හදාගත්ත දෙයක් උයි දැක්ක ප්‍රතිබිම්බය ඒක මේ කයට අයිති දේ ලෝකයට අයිති දේ හැටියට ඉතින් යම් කෙනෙකුට පුළුවන්කම තියෙනවා නම් මෙන්න මේ ඇත්ත දකින්න අට්ටි කියන තැන දක්වාම හිත නතර කරලා ලෝභ ද්වේෂ මෝහ සංසිඳුවලා අකුසලයේ දුරු කරලා දැන් කුසලය මතු කරගෙන අධිකුසලයට යන්න පුළුවන් මේ නිමිත්ත වශයෙන් ගත්ත දේ මොකද්ද තියෙන්නේ මෙතන මනෝ ධාතු ධම්ම ධාතු මනෝ විඥාන ධාතු මන ආයතනයක් ධම්ම ආයතනයක් ඇතිතැන මේ ස්කන්ධ යෙදුණු තැන දැනගැනීම මාත්‍රයක් විතරයි මේ මෙතන තියෙන්නේ යෙදී යති අතහාරතය බැලුවාම හේතුඵල ධර්මතාවයක් හම්බ වෙනවා හේතුඵල ධර්මතාවයක් දකින කෙනාට අට්ටි කියලා සිහි කරන්න කුසල විතරකත් නැහැ. කුසල විතරකයක් නිරවශේෂයි. එත සකිල්ලක් හැටියට දකින කන්නේ අසුභ බවට මෙනෙහි කරන්න කුසල විතරක, නෙක්ඛම්ම සංකල්ප, අව්‍යාපාද, අවිංසා සංකල්ප, කර්ම සහිත සංකල්ප පහල කරන්න ඕනේ. දැන් මේ පෙනිච්ච නිමිත්ත මේ හේතු ඇති තැන හට ගන්න හේතු නැති වෙනකොට නැති වෙන. නිරෝධයට පත් වෙන ධර්මතාවයක් හැටියට බැලීමේ. ආනාපාන සති වේවා. දෙතිස් ගුණපයන්ගෙන් මේ කුමන සටහනක දී වේවා. මෙන්න මේ යථාර්ථය දැකලා බලලා සීල ආශ්‍රවක්ෂය කරගෙන අකුසලයක් කුසලයක් දුරු කිරීම. ආර්ය භූමියට පත් වෙන්න පුළුවන් කම තියෙනවා. මේක තමයි ඒ සඳහා තියෙන යන්න තියෙන ගමන් මත. තුන්වෙනි කොටස තියෙන්නේ මොකද්ද?
උපාය මනසිකාරයෙන් මෙනෙහි කළ යුතු යන්න පැහැදිලි කර දෙන්න ඉල්ලා
සිටිනවා. දැන් මේ හැමතැනකම දේදුනේ උපාය මනසිකාරය. දැන් දහම මෙනෙහි කළ යුතු තැන දැනගත්ත කෙනෙකුට උනත් මෙන්න ආශ්‍රවක්ෂය වෙන්නේ මෙන්න මෙතන. ආශ්‍රවයට යන්නේ මෙන්න මෙතන නොදැක්ක තැන කියන දහම හඳුනාගත්ත කෙනාටත් එතන මුලාවටපත් නොවි ආශ්‍රව අවදි නොකොට ඉන්න අමාරුයි. ආශ්‍රවයටම යනවා කෙලෙසියම උපදිනවා කියලා එතන නැගී සිටින්න වීරිය සිහිය නුවණ අඩු බවක් දැනෙනවා නම් එයාට පුළුවන්කම තියෙනවා එහෙනම් දැන් මං ඉස්සෙල්ලා හිත වඩන්න ඕන. හිත වඩන්න ඕන කියලා උපායක් කරන්න අසුබ නිමිත්තක් නිමිත්තක හිත තබන. අසුබ නිමිත්තක ආනාපාන සති නිමිත්තක හිත තබලා හිත වඩන. අකුසල විතර්ක ටික අතහරින්න. දැන් කුසල විතර්ක ටික පහල කරගන්න. කුසලයේ මත කරගත්. අකුසලයේ නිදුන. අකුසලයෙන් මිදුණා කියනකොට දැන් හිත විසිරෙන්නේ නැහැ. විවිච්ඡේව කාමයේ විවිච්ඡේව අකුසලයේ. කාමයෙන් අකුසලයෙන් මිදුණේ දැන්. දැන් හිත හොඳයි. දැන් පුළුවන් අර දුබලකම් නැතුව අරමුණු දර්ශනා කරන්න. හේතුඵල ධර්මතාවය ආශ්‍රවක්ෂය කරන තැන යෝනිසෝමනසිකාරයේ පවත්වන්න පුළුවන්. එතකොට මේ තැනත් යෙදලා තියෙන උපාය මනස්කාරයක්. ඊළඟට දහම දැනගත්ත කෙනාටත් අපි ධර්මය අහලා දැනගත්තට දැන් තාම දැක්කේ නැහැ. අපි හැමතිස්සෙම අරමුණට ගැටිලා ආශ්‍රවයේ අවදි වෙලාමයි අපිට හමු වෙන්නේ. යමක් දෙයක් හැටියටමයි අපි බාරගත්තේ. සිතින් මනෝ ධාතු ධම්ම ධාතු මනෝ විඥාන ධාතු ඇතිකල්හි දැනීම මාත්‍රයක් නෙමෙයි දැනගැනීම මාත්‍රයක් නෙමෙයි අපට හම්බෙන්නේ හවල්දේ කියන නමත් එක්ක. එතකොට දැනීමක් වෙලා නැහැ. ඒ වෙනකොටත් ආශ්‍රවයේ එකතු වෙලා හවල්දේ කියලා නමින් හඳුන ගන්නකොට ආශ්‍රවයට ඇවිල්ලා දැන් අපිට මෙන්න මෙතනදී යොදා ගන්න තියෙන උපාය මනසිකාරයක් තියෙනවා. ඒකටත් යොන්සෝ මනසිකාරය කියන්නේ. ඒ උපාය මනසිකාරය තමයි දැන් ආශ්‍රවය හටගෙන දැන් අපි අර පුරුද්දේ තේරියුතු වටාපත කියලා දැන ගැනීමක් ඇති වෙලා වටාපත කියන දැනගැනීම ඇති වුණා කියලා කෙනෙකුට එතන ආශ්‍රවය හටගන්න. වටාපත කියලා දැනගත්තේ ආශ්‍රවයක් ඇසුරු වෙලාමයි. ආශ්‍රවයක් ඉපදිලා. දැන් අපිට තියෙන වගකීම මාර්ගයේ හැටියට අනුප්පන්නානං ආසවානං නුප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරබ චිත්තං පක්ඛානං පද උපන් ආශ්‍රවෙ නූපදින්නට උත්සාහ කරන්නට ඕන වීර්ය කරන්න ඕන සංදේ කැමැත්ත උපදවන්න. උපන්නානං ආශවානං පහනාය චන්දං ජනේති වායම තීරියං ආරබුත් සිතක් පක් කරන පදා. උපන් ආශ්‍රවය දුරු කරන්න වීර්ය උපදවන්න ඕන කැමැත්ත උපදවන්න ඕන සංදේ ඇති කරගන්න උත්සාහවත් වෙන්න. සිත නගා සිටුවන්න. මාර්ගය එතන තියෙන්නේ. එතකොට දැන් මොන වටාපත කියන දැන ගැනීමත් විලාසරයක් උපදින. දැන් අපි මෙතන මේ උපායයේ යෙදුවේ නැත්තම් වටාපත පිළිබඳව නොයේ දේවල් හිතන්න පටන් ගන්නවා අපි. කියලා තියෙන විදිහට වටාපත හොරකම් කරපු එක වෙන පුළුවන්, පූජා කරපු එක වෙන පුළුවන්, කුසල විතරක හෝ අකුසල විතරක. පුඤ්ඤාවි සංඛාර හෝ අපුඤ්ඤාවි සංඛාර උපදිනවා. ඒ කියන්නේ දැන් ආපහු නූපන්න ආශ්‍රව උපදිනවා. උපන්න ආශ්‍රවය දැන් වටාපත කියන එක තව තව තහවුරු වෙන උපන්න ආශ්‍රවය වැඩි දියුණු වෙනවා. දැන් අපි වටාපත කියන දැනගැනීමක් ඇති වුණා. දැනගැනීමකට ආවෙ මෙන්න මෙතන ඇත්ත නොදකපු නිසා කියලා. මේ දැනගැනීම ආරම්භ වෙච්ච ඒ විතර්ක මූලය මනෝ ධාතුව, ධම්ම ධාතුව, මනෝ විඥාන ධාතුව ඇති කල්ලි මම දැනගැනීමක් ඇති වුණා. ඒ මුල ආරම්භයේ ඒ පැත්තට මනසකාරයේ යෙදෙව්වොත් ඔන්න ඒකට කියන උපාය මනසකාරය කියලා. ඇයි උපාය මනසකාරයක් කියන්නේ? යන්නේ එතකොට වටාපත පිළිබඳව තව උපදින්න තීච්ච නානාවිධ ආශ්‍රව නූපදිනවා. වටාපත කියලා උපන්න ආශ්‍රවයක් නිරුත් වෙනවා. නූපන්න ආශ්‍රවේ නූපදිනවා. උපන්න ආශ්‍රවයක් තු වෙනවා. ඔන්න දැන් මේක විශ්වාසයක් නෙමෙයි, දැන් Tamanthama තේරෙනවා. මෙහෙම හිතනකොට, මෙහෙම වෙලෙහි කරනකොට මේ උපන්න ආශ්‍රවය දුරු වෙනවා, නූපන්න ආශ්‍රව නූපදිනවා. මේ එතකොට දැනන්න තියාගන්න යෝනිසෝ මනසකාරය කියන්නේ මොකද්ද කියලා. මනසකරණයේ ධම්මේ පජානාති. මෙනෙහි කළ යුතු දේ දන්නවා දැන් ඒක. දැන් මෙහෙම මෙනෙහි නොකළොත් යේ ධම්මා මනසකරණියා තේ ධම්මේන මනසිකරවත. මේ මෙනෙහි කළ යුතු ධර්මයේ මෙනෙහි නොකළොත් මොකද වෙන්නේ? අනුප්පන්නානං ආසවානං උප්පාදාය. උප්පන්නානං ආසවානං විරියෝභාවයි. උපන්න ආසරේ උපදිනවා, උපන්න ආසරේ වැඩෙනවා කියලා දැන් මොන තමන් දන්නේ? කවුරුත් කියන්නේ කන්නේ තමන් දන්නවා. මේ විදිහෙන් මෙනෙහි කරනකොට අටවතකින් දැනගැනීමකට ආවහම මේ විදිහෙන් නිරෝධයට මෙනෙහි කළොත් යේ ධම්මා මනසිකරණීයා තේ ධම්මේ මනසිකරවත. මේ මෙනෙහි කළ යුතු ධර්මයේ මෙනෙහි කළොත් අනුප්පන්නානං ආසවානං උප්පාදාය. උප්පන්නානං ආසවානං පහනාය. උපන්නාසරය උපදිනවා, උපන්නාසරය දුර වෙනවා. ඉතින් මෙන්න මේ නූපන්නාසරව නූපදින, උපන්නාසරය දුර වෙන. නූපන් කුසලයේ උපදින, උපන් කුසලයේ වැඩෙන මෙන්න මේ මනසිකාරයට කියනවා උපාය මනසිකාරය කියලා. උපාය මනසිකාරය කියලා දක්වන්නේ යෝනිසෝ මනසිකාරයට.
ගරු ස්වාමීන් වහන්ස, නිමිති සමාධියේදී ප්‍රථම ධානයේ සිට චතුර්ථ ධානයේ දක්වා ධානාංග වැඩෙනවා මෙන් අනිමිත්ත සමාධියේදීද එම ධානාංග වැඩියද යන්න කරුණාකර පාදා දෙන මෙන් ඉල්ලා සිටිමි.
වඩලම බැලුවා නම් තමයි හොඳ. අනිමිත් අපිට ආර්ය සමාධියේ සම්මා සමාධියේදී අපිට කවදාවත්ම අවශ්‍යතාවයක් ගොඩනැගෙන්නේ නැහැ ධ්‍යාන ක්‍රීඩාව පිළිදෙන්න. ඒ ධ්‍යානෙන් මේ ධ්‍යානෙට, මේ ධ්‍යානෙන් අනිත් ධ්‍යානෙට, ඒ ධ්‍යානෙන් අනිත් ධ්‍යානෙට පිළිදෙලා ඒ පංචවසිතාවන්ගින් වශී කරගෙන ඒවා අභිඥා දිහාවට නමලා අභිඥා උපදවා ගන්න, පාටිහාරි පාන්න, දිවස් දිවපන් දිව ඥාන පහල කර ගන්න, අනුන්ගේ සිද්ධාඥා නුවණ ආනති කර ගන්න. මේ බඳු අවශ්‍යතාවයන් වෙන්නේ මාර්ගය තුල කටයුතු කරන කෙනාට එකම අවශ්‍යතාවය වෙන්නේ ආශ්‍රවක්ෂය කර ගන්න. ආස්වාක්ෂය කරගන්න එක සසරින් මිදෙන එක. ඒ සසරින් මිදෙන යන ප්‍රතිපදාව තුළදී අකුසලයේ දුර වෙනවා ප්‍රථම ධ්‍යානයේදී. විචේව කාමෙහි විචේවක්සලයි. කුසල විතරක දුර වෙනවා ෘතිය ධ්‍යානයේදී. තුන්වෙනි ධ්‍යානයේ ආර්ය විහාරේ. ආර්ය සමාධිය කියලා කියන්නේ සතිය. දිව්‍ය විහාර, භක්ම විහාර, ආර්ය විහාර, ආනන්ද විහාර කියලා කියනවා ධ්‍යාන හතරට. ආර්යෝ වැඩ ඉන්න ආර්ය වැඩ කරන සමාධිය වෙනවා. එතකොට මේ මෙන්න මේ මාර්ගය තුල වඩන කෙනාට ඒකාන්තයෙන් නිමිති සහිත සමාධියෙන් වැඩුවත් අනිමිත්ත සමාධියෙන් වැඩුවත් අකුසලයේ දුරු වෙන්න ඕන. අකුසල විතරක දුරු වෙන්න ඕන. කුසල විතරක දුරු වෙන්න. එතකොට කුසල විතරකේ අකුසල විතරකේ දුරු වෙන තැන් පසු කරන්නම ඕන. මේ අදි ගම මේ කියන්නේ සෝතාපන්න ආදී ප්‍රාථමික අවස්ථාවන් ගැන නෙමෙයි. අනාගාමී භවෙන් එහාට අනාගාමී භව හෝ රහත් ඵලයේ කියන තැනදී. සෝතාපන්න භව කියලා කියන්නේ මේ පින්පව් නසපු තැනක් නෙමෙයි. පින්පව් දෙක නසන ක්‍රමයේ ඉගෙන ගන්න. රතන සූත්‍රයේදී පෙන්නනවා නොකල හැකිම කරුණු හයයි. චචාබිටානාන් යබබ්බෝකාතුම් පංචානන්තරී කර්ම නියත මිත්‍යා දෘෂ්ටියට වැටෙන්නේ නැහැ සෝතාපන්න. ඊට හාවක් ගැන කියවෙන්නේ කාමාසෝ භවාසෝ අවිජ්ජාසෝ දුරු කරලා නැහැ. කාමාසෝ භවාසෝ අවිජ්ජාසෝ දුරු කරන ක්‍රමයේ හොයාගත්ත මානසිකාරය හොයාගත්ත විතරයි දර්ශනේ තේරුණා. සකදාගාමි බවට පත් වෙනකොට ඒත් කාමරාග ව්‍යාපාද දෙක නැති කලි නෑ. රළු බව අඩු කළ තුනී කිරීමක් කළා. අනාගාමී වෙනකොට කාමරාග ව්‍යාපාද ඉතුරුවක් නැතුවම ගෙවා දැම්මා. එතකොට ඒකාන්තයෙන් අනාගාමී වෙනවා කියලා කියන්නේ කාම ලෝකේ අතහැරිලා. කාම ලෝකයට ඇසුරක් නැහැ, අයිතියක් නැහැ අනාගාමී වෙච්ච කෙනා. අයිතියක් නැත්තේයි කාම රාග ව්‍යාපාද වලින් මිදුණු නිසා. කාමයෙන් මිදලා කාම ලෝකයෙන්ම මිදලා තියෙන්නේ කාම ලෝකෙට අයිති. එනිසා අනිවාර්යයෙන්ම අනාගාමී ඵලයට පත් වෙච්ච ආර්යයන් වහන්සේ කාම ලෝකයේ ඉක්ම වාගිය. කාම ලෝකයේ අත්හැරුණු රූපී ධ්‍යාන මට්ටමේ වැඩ ඉන්නේ. එයත්ංගේ ඇසුර එයත්ංගට පහළ වෙන චිත්තචෛතසික ධර්ම අයිති වෙන්නේ රූපී බඹ තලයට, රූප භූමියට. කාම භූමියට අයිති නැහැ. ඒක ධර්මතාවයක්. එනිසා අනිමිත්ත සමාධියෙන් නග වැඩුවත්, නිමිති සහිත සමාධියෙන් වැඩුවත් මාර්ග ඒ තුල ලෝකෝත්තර මාර්ගය තුල ආශ්‍රක්ෂය කරන ප්‍රතිපදාව තුල වඩපෙනුට මේ ධානාංගයෙන් එකකින් එක වඩමින් එහාට යන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඔබේ අවශ්‍යතාවය මේ සතර දුකින් මිදීම ආශ්‍රක්ෂය වීම. ඉන් එහාට සිත් යොමු කිරීමක් ඒ ධ්‍යාන වශී කරගෙන ඒවත් අහවුල් කරගන්න යාමක් හෝ කිසිවක් සිද්ධ වෙන්නේ නැහැ. උන්වහන්සේලා ඒ සමාධි මට්ටමට ඇවිල්ලා කෙලෙස් ටික අපහැර ගන්නවා, ආශ්‍රව ටික ගිවා ගන්නවා. එච්චරයි අනතුරු උන්වහන්සේලා ප්‍රබුද්ධ ස්වභාවයෙන් කටයුතු. උන්වහන්සේලාට අවශ්‍යතාවයක් වෙන්නේ ඒ කාමයේමයි කැමැත්තමයි මෙතනින් දුරු කරන්න. ලෞකික ධ්‍යාන තුල නිති වශයෙන් වඩාගෙන යන කෙනාට පුළුවන් කැමති ආකාරයකින් ඒ අරූපී ධ්‍යාන දක්වා වඩන්න පුළුවන්. චතුර්ථ ධ්‍යානයට ආපු කෙනෙකුට කැමතිනම් පංචාභිඥා ඉද්දේත දිබ්බසෝත පරචිත්ත විජානන කුබ්බේ නිවාසානුසුති ආදී අභිඥා ඥාන පහල කරගන්නත් පුළුවන්. ඒ වාසියල්ල ලෞකික වෙනවා ලෝකෝත්තර මාර්ගයට ඉස්සර අදාළ නැහැ. හැම රහතන් වහන්සේ කෙනෙකුටම ඔය කියන ඉරුදී අභිඥා තිබුණේ සුස්ක විදර්ශක ධ්‍යාන නැතුවම බොහෝ රහතන් වහන්සේලා රහත් ඵලයේ ලැබූ බවට බොහෝ සාධක තියෙනවා. සංයුත්තනිකායේ තේරවග්ගේ කියවල බැලුවොත් හමුවේ
අවසරයි සම්මස ආතාපි සම්පජානු සතිමා විනේය ලෝකේ අභිඥා දෝමනස්යයි කියන විට ශ්‍රද්ධා ඉන්දිය පැතිරෙන ආකාරයට බුද්ධෝ අවිච්ඡප්පසාදේති ධම්මෝ අවිච්ඡප්පසාදේති සංඝෝ අවිච්ඡප්පසාදේති යනුවෙන් ශ්‍රද්ධා ඉන්දිය සම්පූර්ණ වනසේද ඉන්ද්‍රිය ධර්ම වැඩි යුතුය. විනේය ලෝකේ අභිඥා දෝමනස්සං කියන විට සමාධි ඉන්ද්‍රිය වැඩි. මේ ආකාරයට සතර ඉන්ද්‍රිය ධර්ම සතර බල ධර්ම වැඩි යුතුය. පඤ්ඤා ඉන්ද්‍රිය වැඩිනසේ පංච ඉන්ද්‍රිය පංච බලය නොවැඩෙන්නේ නම් ආනාපාන සතිය මහානිසංස වන බවද පැවසේ. මෙතන ස්වාමින් වහන්සේ මෙතන ගැටළු සහිතය කරුණාවෙන් මෙය විසඳා දෙන මෙන් ඉල්ලා සිටිමි.
නැවත ටිකක් ප්‍රශ්නයක් ටිකක්.
ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිඥා දෝමනස්සයයි කියන විට ශ්‍රද්ධා ඉන්දිය ඉන්ද්‍රිය පැතිරෙන විදියට ද බුද්ධෝ අවිච්ඡප්පසාදේති ධම්මෝ අවිච්ඡප්පසාදේති සංඝෝ අවිච්ඡප්පසාදේති
ඒකන්ට ඒතික ගැළපෙමන් නැහැ.
ඒක තමයි සයනස් මෙතන ප්‍රශ්නේ හරියට ලියවිලා නැහැ. මම දන්නේ හරියට කවුද නැත්තේ.
හරියනම්
බුද්ධෝ අවිච්ඡප්පසාදේති ධම්මෝ අවිච්ඡප්පසාදේති සංඝෝ අවිච්ඡප්පසාදේති යනුවෙන් කියන විට ශ්‍රද්ධා ඉන්ද්‍රිය සම්පූර්ණ වන සේද ඉන්ද්‍රිය ධර්ම වැඩි යුතුය. විනය ලෝකේ අභිඥා දෝමනස්ස කියන විට සමාධි ඉන්ද්‍රියද වැඩි. මේ ආකාරයට සතර ඉන්ද්‍රිය ධර්ම සතර බල ධර්ම වැඩි යුතුය. පඤ්ඤා ඉන්ද්‍රිය වැඩසේ පංච ඉන්ද්‍රිය පංච බලය නොවැඩෙන්නේ නම් ආනාපාන සතිය මහානිසංස වන බවද පැවසේ. මෙතන ගැටලු
වැඩෙන්නේ නම්
ඔව් එහෙමයි කියලා තියෙන ස්වාමීන් වහන්සේ. මෙතන ගැටලු සහිත
ඒක නම් ඉතින් වෙනවනේ හරිද? පංච ඉන්ද්‍රිය වැඩෙන්නේ නැහැ. මහානිසංසයි කියන්නේ නෑ මේ කියන්න හදන්නේ සතිපට්ඨානයේ අරමුණක් නිමිත්තක් කමඨහනක් වඩනකොට ඒ තුල වැඩෙන්න ඕන පංච ඉන්ද්‍රිය ධර්ම පංච බල පංච ඉන්ද්‍රිය ආථාපි කියනකොට විරි ඉන්ද්‍රිය සම්පජානෝ කියලා කියනකොට නුවණ ප්‍රඥාව සතිමා කියනකොට සතිඉන්ද්‍රිය විනය ලෝකේ අවිජ්ජා දෝමනස්සං කියලා කියනකොට සමාධි ඉන්ද්‍රිය මේ ටික වඩන්න ඕන ශ්‍රද්ධාවේ. ශ්‍රද්ධාව නැති කෙනාට මේ ටික වඩන්න බෑනේ. ධර්මයේ අහලා ඒකයි මේ හැමතැනකටම මේක යෙදෙන්නේ. සද්ධර්මයේ අහලා කල්යාණ මිත්‍රත්වයෙන් තුනුරුවන් පිළිබඳව ප්‍රසාදයක් ඇති වෙන්න පැ ඒකාන්තයෙන් මේ මාත වැදුවොත් මට නිදෙන්න පුළුවන් කියලා. නැත්තම් මේක භාවිතා කරන්න පටන් ගන්නෙ මේ සතර ඉන්ද්‍රිය වඩන්න පටන් ගන්න ඕන මේ අනුවාන තරණයෙන් වූ ප්‍රසාදයක් ඇතුව. මේ ඉන්ද්‍රිය ධර්ම ටික වඩනකොට ආපහු උතහවුරු වෙන්න ඕන. ඒ අනුවානෙන් පටන් ගත්ත ශ්‍රද්ධාවම නැති වෙන්න ඕන, වැඩෙන්න ඕන. ඒ අසුදේ කාන්තේ ඇත්තක්මයි. ඒ ධර්ම ඇත්තක්මයි කියලා දකිනකොට ඒ බඳු ධර්මයක් දේශනා කළ සාස්තුන් වහන්සේ පිළිබඳ උපසාද එනවා, බුද්ධිය වෙච්ච ප්‍රසාදේ. අනේ මේ ධර්මයේ කොච්චර සත්‍යයක්ද? ධම්මිය වෙච්ච ප්‍රසාද එනවා. මේ බඳු ධර්මයක් ඇසුරු කළ සසර දුක් ගෙවාගත් උත්මයෝ මොනතරම් සාන්තියකට පත් වෙලා ඇද්ද? සංගය වෙච්ච. එතකොට පටන් ගන්නත් වෙන්නේ මේ වීර්ය නුවණ සිහිය සමාධි ඉන්ද්‍රිය වඩන්න. ශ්‍රද්ධාව යෙදিলা නැත්තම් මේක ආරම්භ වෙන්නේ පටන් ගන්නෙ නෑ. ඒ අසා දැනගත්ත තරමකින් ඇති කරගත්ත ප්‍රසාදය පැහැදීම තුලයි පටන් ගන්න විමසන්නේ. විමසන්න විමසන්න මේ ඉන්ද්‍රිය ධර්ම ටික වැඩෙන්න වැඩෙන්න සහවුරු වෙන්නේ සද්ධා ඉන්ද්‍රිය. අවිච්ච ප්‍රසාදයට එනවා. ඉතින් මේ විදිහටයි ආනාපාන සතිය විතරක් නෙමෙයි හැම කමඨානක්ම වැඩෙන්නේ. එතකොට අපි සැලකිලිමත් වෙලා තියෙන්න ඕනේ අපි වඩන කමඨහන තුල මේ කාර්යයන් ටික ඉෂ්ට වෙනවද සිද්ධ වෙනවද කියන එක. මේ අදහසින් නම් මේ ප්‍රශ්නය විමසුවේ. එතකොට හරි. එතකොට පඤ්ඤා ඉන්ද්‍රිය විතරක් නෙමෙයි වැඩෙන්න ඕන, සද්ධා ඉන්ද්‍රිය විතරක් නෙමෙයි මේ ඉන්ද්‍රිය ධර්ම පහම වැඩෙන්නවා. මේ ඉන්ද්‍රිය ධර්ම පහම බලවත් වැඩුණු කෙනා තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ. ඒ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ඊට වඩා අඩුවෙන් වැඩුණු කෙනා තමයි රහත් මාර්ගස්ත්‍යා. ඒ ඉන්ද්‍රිය ධර්මයන් ඊටත් වඩා අඩුවෙන් වැඩුණු කෙනාට තමයි අනාගාමි ඵලස්ත්‍යා. ඒ ඉන්ද්‍රිය ධර්ම ටික ඊට අඩුවෙන් වැඩිම කෙනාට තමයි අනාගාමි මාර්ගස්ත්‍ය. ඒ ඉන්ද්‍රිය ධර්ම ටිකම ඊට වඩා අඩුවෙන් වැඩුණු කල්හි තමයි සකදාගාමි ඵලස්ත්‍ය. ඒ ඉන්ද්‍රිය ධර්ම ටික ඊට වඩා අඩුවෙන් වැඩුණු කල්හි තමයි සකදාගාමි මාර්ගස්ත්‍ය. ඒ ඉන්ද්‍රිය ධර්ම ටිකම ඊට අඩුවෙන් වැඩුණු කල්හි තමයි සෝතාපන්න. ඊට අඩුවෙන් වැඩුණු කල්හි තමයි සෝතාපන්න මාර්ගස්ත කියන්නේ. මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම ටික සද්ධා මාත්‍රයක් කිම් හෝ දැන හඳුනාගත් කෙනාට සද්ධා මාත්‍රයක් කිම් මාත්‍රයක් හෝ ඉති කරගත් කෙනාට කියනවා සද්ධානසාරි. ධම්සාරි. එතකොට මේ ඉන්ද්‍රිය ධර්මතා අනුමයි ඉන්ද්‍රිය නානත්වයේ අනුමයි මේ ශාසනය තුළ ආර්යයන් වහන්සේලාගේ නාමත්වයක් දක්ින්න තියෙන්නේ. ඒ නිසා අපි පටන් ගන්න වැඩපිළිවෙල තුළම ඒ කරුණු ටිකයි සම්පූර්ණ වෙන්න ඕනේ. ඒ ඉන්ද්‍රිය ධර්ම ටික වැඩෙන්න ඕන. වැඩෙන විදිහටයි අපි වඩන්න ඕන. හොඳයි.
දරු ස්වාමීන් වහන්සේ
ප්‍රශ්නේ හදාගෙන විතර කිව්වේ ඒ ප්‍රශ්නේ අහපේනවා මේක අඩුපාඩුවක් තියෙනවනම් අහන්න.
දරු ස්වාමීන් වහන්සේ ආශ්‍රම හා කෙලෙස් යන දෙකෙහි වෙනස පහදා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටි.
ආශ්‍රව කියනකොට කෙලෙස් කියනකොට මේ ධර්මතා දෙකේ වෙනසක් තියෙනවා. සිත කිලුටු කරන ධර්මවලට කෙලෙස් කියලා කියනවා. සිත කිලුටු කරන ධර්මවලටයි කෙලෙස් කියලා කියන්නේ. දැන් කෙලෙස් කිලුටු වීමට ආරම්භ වෙන තැන තමයි ආශ්‍රවය කියලා කියන්නේ. ආශ්‍රව කියලා කියන්නේ එතකොට හිත කිලුටු කරන කෙලෙස් නැති කරන්න පුළුවන් ලෞකික ප්‍රතිපදාවන් තුල. රූපී අරූපී ධානවලට එනකොට හිත කෙලෙසම ධර්ම කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච මේ ආදී ධර්ම ඒ හිතේ නැහැ. නීවරණ යටපත් කළානේ ධානයට එන්නේ හිත කිලුටු කරන. නමුත් හිත නැවත වතාවක් කිලුටු කරන්න හේතුව ඉවත් වෙලත් නේ අනුශේතු. අනුශේතු. මේ ආශ්‍රව කියන අවස්ථාව අනුශේ අවස්ථාව. ආශ්‍රව අනුශේ මේ හා සමානව යෙදෙන ධර්මතා. අරමුණෙහි ඇත්ත ඇති සැටියෙන් නොදකිනකොට හමු වෙච්ච ධර්මයේ දකින අහන දැනෙන දැනගන්න තැන ඇත්ත ඇති සැටියෙන් නොදකින හැම මොහොතකම සිහි වෙන ධර්මතාවය තමයි ආශ්‍රවය. පෙරැස්සිය. ඒ ඇති කරගත්තට පස්සේ කාම හෝ පටිඝ කියන අවස්ථාවට එන්නේ. අපි වටාපත කියන දැනගැනීමට ආවට පස්සේ වටාපත ලස්සනයි හොඳයි සුබයි මටත් ඇත්තම් කියන කෙලෙසන බව එන්නේ. වටාපත කඳලා බිඳලා විනාශ කරලා දාන්න ඕන ගිනි තියලා දාන්න ඕන කියන්නේ පටිඝ සිත් එන්නේ වටාපතට සාපේක්ෂ. එතකොට යමකට දෙයකට සාපේක්ෂව හටගන්න ටික කෙලෙස්. යමක් දෙයක් වශයෙන් හමු වෙන බාර ගන්න දේ තුල යෙදিলা තියෙන්නේ ආශ්‍රවය. ආශ්‍රවය දුරු වෙනකම් ආශ්‍රවය අවිද්‍යාව නිසා විද්‍යාව ආශ්‍රව නිසා පවතී. අවිද්‍යාව පවතින ආශ්‍රව නිසා ආශ්‍රව පවතින අවිද්‍යාව. ආශ්‍රව දුරු කිරීම සඳහා විද්‍යාව දුරු කළ යුතුයි කියලා සම්මාදිත සිද්ධාන්තය. ඇත්ත ඇසෙටින් දැකීමෙන්මයි ආශ්‍රවක්සිය. දැන් රහතන් වහන්සේට රහත් මාර්ගයට පත් වුණත් අවිද්‍යාව සහිතයි තාම. අවිද්‍යාව සහිතයි. ඒ නිසා ආශ්‍රවද තියෙනවා. රූප රාගය, අරූප රාගය, මානෙ, උද්ධච්චය, අවිද්‍යාව. ධම්මාගයේ සංයෝජන පහක් ඒ හිතේ පහළ වෙනවා. රහත් ඵලෙමයි ඒ ආශ්‍රව ධර්ම ටික සේවෙන්නේ. ඒ නිසා කෙලෙස් හා ආශ්‍රව කියන ධර්මතා ටික පොදුවේ ගත්තාම හිත කිලුටු කරන ස්වභාවයම තමයි. එහෙත් මේ දෙකේ අර අවස්ථා දෙක වෙනස හඳුනා ගත්තාම එහි ස්වභාවය හඳුනා ගන්න දෙයක්. යන
ගෞරවනීය ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ දේශනාවලදී අනිමිත්ත සමාධියේ ඇති වැදගත්කම නිතර නිතර පවසා ඇත. නිමිති සමාධිය වඩන කෙනෙකුට එතන සිට අනිමිත්ත සමාධියට එළඹෙන ආකාරය පැහැදිලි කර දෙන මෙන් ඉතා වැදගත් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ මීට පෙර ඒ සම්බන්ධයෙන් පිළිතුරු දී ඇත. මාහට නොතේරුණු නිසා අනුකම්පා කරමින් ඉල්ලා
සිටිමි. දැන් මුල ආරම්භයේදී කියවනේ ඒක තේරෙන්නේ. දැන් ඔබ ලිව්වේ ආරම්භක තැන පටන් ගන්න කලින්නේ එතක ඇරුවත් හරි තමයි. ඒ කියන්නේ තරම් මේක මම පැහැදිලි කළා අර අසුබ නිමිත්ත ඇසුරු කරගෙන වඩන්න ඕන පිළිවෙල මම කිව්වේ. අටි සංඥා වගේ දෙයක් අරගෙන අකුසල විතරක ටික යට කරලා කුසල විතරක ටික අරගෙන ධානයට එන්න පුළුවන්. එතනට ඇවිල්ලා ඕන කෙනෙකුට ඒ ධාන නිමිත්ත වසිතාවෙන් වශී කරගෙන රූපී අරූපී සිතු ධාන වලටත් යන්න පුළුවන්. ඊළඟට මම පෙන්වුවා අට්ඨි කියලා දකින තැන. අර කන්නාඩි උපමාවත් එහෙම අරගෙන පෙන්වුවා. කන්නාඩිය තුල දකින්නකොට පේන ප්‍රතිබිම්බය ප්‍රතිබිම්බයේ දකින්න කෙනා ලස්සනයි සුබයි කියලා ලෝභ හිත ඇති කරගන්න පුළුවන්. අවලස්සනයි දැන් කැතයි විරූපී කියලා දේසී හිත ඇති කරගන්න පුළුවන්. ඒ මුහුණ දිහා බලාගෙන ප්‍රතිබිම්බයේ දිහා බලාගෙන අතිවාසාර දුකට පිළිපුල් බවට බලලා සැදී ඇති කරගන්න පුළුවන්. එහෙ කරනාසේ දිව කය ආදී නිවා නිට්ටයයි කියලා දුකයි කියලා අනාත්මයි කියලා ප්‍රත්‍යක්ෂණයට බලලත් කුසල ඇති කරගන්න පුළුවන්. ධ්‍යාන සමාපatti දක්වා එන්නත් පුළුවන් මේ කමඨා නිමිත්ත තුලම. එතකොට මම ඒකට සමාන කළා අට්ටි කියලා අපි අරගත්ත අරමුණ නිමිති සහිත සමාධිය නිමිත්ත. නිමිත්තක් අපිට හමු වෙලා තියෙනවා දැන් මන ආයතනයේට කමඨහනට අපිට හමු වෙලා තියෙන නිමිත්තක් දැන් අට්ටි. ඒක මේ සතර මහා ධාතුයෙන් හටගත්ත දෙය නෙමෙයිනේ. අපිට සිතින් දකින දේ, සිතට හසු වෙන දේ. එතකොට දැන් අපි නමුත් ඒ දිහා බලන්නේ හේතුඵල ධර්මතාවයක් හැටියට නෙමෙයි. මෙයට සැකිල්ලක්ම කියන භෞතික වූවක් හැටියටම. භෞතික වූවක් හැටියටම දකින වැරද්ද නිවැරදි කරගත්ත තැන නිමිති නැහැ. නිමිත්ත ඉවත් වෙනවා. අට්ටි කියලා ගත්ත තැන තීරක් නැහැ. අට්ටි කියලා ගත්ත තැන තියෙන දැනගැනීමක් විතරයි දැනගැනීම වෙනුවේ ස්කන්ධ ටික දහතු ටික ආයතන ටික හේතුණු තැනයි කියලා හේතුඵල ධර්මතාවයක් අනුව බලලා මේ ආශ්‍රවයක් දැන් අට්ටි කියන තැන තියෙන ආශ්‍රවයක් විදිහට ඒ ආශ්‍රවය දුරු කරගන්න. ඒ ආශ්‍රවය දුරු කරගෙන ඒ නිසා උපන්න කුසල අකුසල සියලු ක්ලේශ ධර්මයන් සමුච්ඡේද ප්‍රහාණයෙන් ප්‍රහාණය කරලා අධිගමණයටපත් වෙනවා. නැවතතාවක් ඒ පෙර විස්තර කළ ටිකක් අහන්න.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ, අනගාරික බවට පත්වීමේදී රැකිය යුතු සීලය හා ප්‍රතිපදා පිළිබඳව කාර්මිකව පාදා දෙනමෙන් ඉල්ලා සිටිමි.
අනගාරික ප්‍රතිපදාවට එනකොට එතන කියන්නේ බ්‍රහ්මචාරී කියන එක. ඇත්තටම බ්‍රහ්මචාරී කියලා බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ ආරස්තනික මාර්ගය. ආරේෂ්ඨාංගික මාර්ගයට ඒ ආරේෂ්ඨාංගික මාර්ගයේ භක්මචර්යාව මේ ශාසනයේ කෙබඳුද කියලා ගන්නන සූත්‍රයක් නැතක කියවන්න ලැබුණා මට හරියටම නිශ්චිත නෑ. එතනදී මේ ශික්ෂාපද ටික සමාදන් වෙලා කාම මිත්‍යාචාරයෙන් නිදිලා අබ්‍රහ්මචර්යාවෙන් තම ස්වාමියාගෙන් හෝ බිරිඳගෙන් හෝ සතුටු නොවන ඒඳ වෙන්නුණු දැනටපත් උනත් ඒකට බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ මේ සාසන. අද දවසේ බ්‍රහ්මචර්යාව කියන හැඳින්වීමේදී මේ සීමාව තුළ නමුත් බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ සඳහන් වෙන්නේ මේට වඩා ඒ බඳු තැනකින් පටන් ගත්තට කමන්නේ ඒකත් වඩන්න ඕනේ තදින් කරන්න ඕනේ. මහස දේශනා කරනවා මේ ආශ්‍රයෙන් ඇසුරින් වෙන්ුණා කාම ඇසුරෙන් වෙන්ුණා එයා ඒ අරමුණු සිහි කරලා සතුටු වෙන බවක් තියෙනවා නම් වත්මචාරී නොවේ කියලා. ස්වාමියා බිරිඳගෙන් බිරිඳ ස්වාමියාගෙන් වෙන්ුණා ස්ත්‍රියක් නම් පුරුෂයෙකු පිළිබඳව පුරුෂයෙක් නම් ස්ත්‍රියක් පිළිබඳව සිහි කරලා අරමුණු වශයෙන් අරගෙන සතුටු වෙන බවක් වූ තියෙනවා නම් එපමණකින් ඒ රක්මචර්යාව පිරිසුදු නැහැ කියලා කියනවා. ඉතින් ඒ වගේ කියනවා ස්පර්ශය ලැබලා හඬක් ඇහිලා දර්ශනයක් දැකලා මේ බඳු තරමකින් හරි සතුටු වෙන බවක් ඇත්නම් බ්‍රහ්මචර්යාව අපිරිසුදුයි කියලා කියනවා. ඒ කියන්නේ කරන්තේ බ්‍රහ්මචර්යාව කියලා කියනවා ඌර්ව ප්‍රතිපදාව හා ප්‍රතිපදාව කියන එක ආදි බ්‍රහ්මචර්යාව හා බ්‍රහ්මචර්යාව කියලා එකක්. එතකොට යා ඒකාන්තයෙන්ම හරි සැබෑ ලෙසම බ්‍රහ්මචර්යාව කියන තැනට ඉන්න නම් ආර්ය ශ්‍රාන්තික මාර්ගය අනුගමනය කරන කෙනෙක් වෙන්න ඕන නිවැරදි විදිහට. නමුත් අපි ඉතින් එතනට එකපාරට යන බැහැ. මේ ජීවිතය තුළ කෙනෙකුට අතහර ගන්න බැරි යම් පමණකට හෝ යම් සීමාවක් ඉක්මවා යන්න පුළුවන් නම් ඒ තුළ ඇගෙීමක් වග පිළිගැනීමක් මේ ශාසනය තුළ නැතුව නෙමෙයි. හැබැයි බ්‍රහ්මචර්යාව කියන තවසන් වෙන්නේ අර වගේ තැනකින්. ඒ නිසා කෙනෙකුට පුළුවන්කම තියෙනවා විශේෂයෙන් කයින් සිදුවෙන වචනයෙන් සිදුවෙන අකුසල ධර්මයක් දුරු කරගෙන කාය සංවරය වාක් සංවරය මත පිහිටා මනෝ සංවරය උදෙසා උත්සාහවත් වෙන වීරිය කරන කෙනෙක් වෙන්න ඕන. එතකොටයි බ්‍රහ්මචර්යාව සම්පූර්ණ වෙන්නේ. බ්‍රහ්මචර්යය වැඩෙන්නේ. ඒ නිසා එහෙම කෙනෙකුට පටන් ගන්න පුළුවන් ගෙදර වාසය තුල කෙනෙකුට පළමුව පටන් ගන්න පුළුවන් ආජීව අෂ්ටමක සීලය වැනි කාමිතාචාරයෙන් මිදিলা තමන්ගේ බිරිඳකින් තමන්ගේ ස්වාමියාගෙන් සතුටපත් වෙමින් යම් කෙනෙකුට ගත කරන්න පුළුවන් නම් ඒ සීමාවද මේ ශාසනය තුළ ඔතු ඇගෙීමකට ලක් වෙනවා. ඊළඟට ඒක ඒ සීමාවද ඉක්මවා යන්න පුළුවන් බ්‍රහ්මචාරී වෙන අබ්‍රහ්මචර්යාවෙන් තම බිරිඳකින් තම ස්වාමියාගෙන් හොසත් වෙන බවද ඉවත් කර ගන්නවා. හැබැයි ඒ සික්ෂාපද ටික සමාදන් වෙලා සිවංගුරු වස්ත්‍රයක් ඇඳගත්තට සාටකයක් පුරවගත්තට අනගාරික වෙන්නේ නැහැ. අපි ඊයේ තද උදේත් මතක් කළා අකුසලයෙන් මිදෙන්න නම් කුසලයේ පිහිටන්න නම් අකුසල මූලය දැනගන්න ඕන කුසල මූලය දැනගන්න. ඒ ටික දැන ඒ අනුව කටයුතු කරනවා නම් සැබෑ අනගාරික ප්‍රතිපදාව එතන තියෙනවා. කුසල සීලයක් වෙන්න ඕන එයාගේ ප්‍රතිපදාව. ඒ දක්වා දැනම නුවණ ඇති කරගෙන ඒ බඳු වැඩ පිළිවෙලක් තුළ අනගාරික ජීවිතයකට යොමු වෙනවා නම් ඒක බොහොම අගය කළ යුතු ප්‍රශංසා කළ යුතු නිවන ළඟට ගිය නිවනේ සමීපයට යන්න පුළුවන් උතුම් ප්‍රතිපදාවක් වෙනවා. එනිසා ඒ සීමාවල් හඳුනගෙන අකුසලයේ සැබවින් දුරු වෙන්නේ කොතනද මේ සමාදන් වෙච්ච පමණකින් නොවේ. මේ කසාවත් සිවංගුරු වස්ත්‍ර ඇඳගත් පමණකින් නොවේ. එක් සැබෑවටම අකුසලයෙන් මිදුණු මිදුණා වෙන්නේ අකුසල් මුල් පහළ නොවෙන්න අකුසල මූල මතු නොවෙන අකුසල මූලයන් නිරාසයෙන් නිරුද්ධ වෙන පිළිවෙතක් තියෙනවා. ඒ බඳු පිළිවෙතක යෙදිය හැකි නම් යෙදෙනවා නම් ඒ ප්‍රතිපදාව අනගාරික ප්‍රතිපදාවක් වෙනවා. ඉතින් ඒ සඳහා දස සීලය ආජීවත්වමක සීලය කියලා කියන්නේ බෝසත්ත්ව රූපවා සමාදන් වෙන සීලය. බෝධිසත්වයන් වහන්සේලාත් සමාදන් වෙන්නේ ආජීවත්වමක සීලය. ඒ වගේ සීලයක හෝ දස සීලයක ගහත්ත දස සීලයක සමාදන් වෙලා අනගාරික ජීවිතයකට එන්න පුළුවන්. හැබැයි අර ප්‍රතිපදාව තියෙන්න ඕන නැත්නම් එතන නිත්‍යාවක් විතරයි. ඒක දැනගෙන කටයුතු කරන්න. වෙනත් ප්‍රශ්න මොනවද තියෙනවද? තියෙනවද වෙනත් ප්‍රශ්න? ප්‍රශ්නේ හොඳයි. මම සාර්ථකයි නේ කියන්නේ. මොකද
අවසරයි ස්වාමීන් වහන්ස, විසි ආකාර සක්කාය දිට්ඨිය පැහැදිලි කර දෙන්න මෙලා.
ස්කන්ධ පහ එක එක ස්කන්ධය සතර ආකාරයකින් දෘෂ්ටියට වැටෙනවා. රූපං අත්තෝ සමනුපස්සති රූපවන්තං වාත්තානම් අත්ථමී වා රූපං රූපස්මින් වා අත්තාන. වේදනා අත්තෝ සමනුපස්සති වේදනාවන් සංවාත්තානං අත්තනිවා වේදනා වේදනාත්මිවා. සංඥාත්තෝ සමනුපස්සති සංඥාවන් සංවාත්තානං අත්තනිවා සංඥා සංඥාස්මිවාත්තානං. සංඛාරේ අත්තෝ සමනුපස්සති සංඛාරවත්තං වාත්තානං අත්තනිවා සංඛාරේ සංඛාරස්මිවාත්තානං. විඥානං අත්තතෝ සමනුපස්සති විඥානවත් සම්මාත්තානං අත්ත නීවා විඥානං විඥානත්වා අත්තාන මේ ටික තමයි නිසියාකාර සක්කාර විස්ස මේ සක්ක මේ විස්ස බෙදෙනවා දෙකකට රූපං අත්තතෝ සමනුපස්සති වේදනා අත්තතෝ සමනුපස්සති සංඥා අත්තතෝ සමනුපස්සති සංඛාරය අත්තතෝ සමනුපස්සති විඥානං අත්තතෝ සමනුපස්සති කියන පහ අයිති උච්චේ දෘෂ්ටි රූපයත් ආත්මයත් එකයි වේදනාවත් ආත්මයත් එකයි සංඥාවත් ආත්මයත් එකයි සංඛාරයත් ආත්මයත් එකයි විඥානයත් ආත්මයත් එකයි මේ දෙකම එකක් කොට සැලකන අය මරණයන් මැත්තේ සිනේ විදේ වෙනතේ මරණයන් එහාට යන්නේ නැහැ එතනින් ඉවරයි මරණයන් ඉවරයි රූපයෙන් ඉඳලා පටවි ධාතුවට යනවා ආකෝ ධාතුවට යනවා තේජෝ ධාතුව තේජෝ ධාතුවට යනවා වායු ධාතුවට යනවා ආකාශ ධාතුව ආකාශයට ඉවරයි ඉවරයි උච්චේද උච්චේද ඉතුරු පහළවම අයිතියන්නේ සාස්වත දෘෂ්ටියට. සාස්වත දෘෂ්ටියට. ඇත කියන අංශයට. අර පහ නැත කියන අංශයට. ඉතින් අපි හැම කෙනෙක්ම මෙන්න මේ කියන දෘෂ්ටියෙන්ගෙන යමක හැම මොහොතකම ගත කරනවා. ඒ විෂයාකාර දෘෂ්ටියම අතහැරෙන දැක්ම දර්ශනය තමයි අපි අද දැකිය යුතු ධර්මයේ තියෙන දකින්නාම දැනගන්න ධර්මතාවයන් තුළ කළ යුතු ධර්මතාවයේ හැටියට මෙහෙදි කරලා තියෙනවා. එතකොට රූප වන්සංවා අත්තාන ආත්මේ රූපවත් රූපයෙහි ආත්මයට ආත්මයෙහි රූපයට දැන් අපි හිතාගෙන ඉන්නවා මේ ආත්මය තමයි රූපවත් වෙලා තියෙන්නේ එහෙම නැත්නම් රූපේම තමයි ආත්මවත් වෙලා ඉන්නේ කියන අදහස් තියෙනවා එන් සමහර වෙලාවට අපි අපේ ගෙදර ජීවත් වෙන තාක් කල් කෙනෙකුට අපි මේ රූපේම ඒ පුද්ගලයා හැටියට අම්මා හැටියට තාත්තා හැටියට කතා කරනවා ඒක උකර. නිහඬ නිසල වෙච්ච ගමන්ම අපි මේ රූපේ හඳුන්වන්නේ වෙනත් නමකින්. අම්මගේ දිදී කියලා. තාත්තගේ දිදී කියලා. අම්මගේ පෙට්ටිය කියලා. අම්මගේ ආදානේ කියලා. අම්මගේ සොහන කියලා. අම්මට අයිති දේවල් වෙනවා. අන්න අපිට දෘෂ්ටි මාරු වෙන්නේ මෙන්න මේ විදිහට. දෘෂ්ටි වල අපි ඉන්නවා කියලා හඳුනා ගන්න පුළුවන් දැන් සලකුණු තමයි මේවා. මෙතෙක් කල් අපි අම්මා අම්මා කියලා කිව්වේ ওই පෙනෙන සිරුරට. සජීවී කය ඇසුරු කරගෙන. දැන් මේක අම්මගේ අම්මටයි කියන. ඔ අම්මා. ඒක අම්මා කියලා තියෙන මොකද? ඔන්න අපි හිතේ දෘෂ්ටියක් තියෙනවා දැන්. ඉඳලා තියෙනවා අපි දෘෂ්ටියක. මොකද අපි දන්නේ දෘෂ්ටියේ හිතියද කියලා. අපි ඉඳලා තියෙනවා මේ රූපය ඇතුලේ තමයි අම්මා. මේ රූපවත් වෙලා පේන්නේ අම්මා. ඒ ආත්මය තමයි කියන දෘෂ්ටිය ඉඳලා තියෙනවා. ඒ නිසානේ දැන් මේක අම්මගේ කියලා කියන්නේ. දැන් අම්මා ගියද? අම්මගේ ප්‍රාණකාරය ආත්මය එහා ලෝකෙට ගිහිල්ලා ආත්මය එතකොට ඉවර වෙන්නේ නැහැ. දැන් අතන රුචේ දෘෂ්ටියේ මරණින් මැත්තේ යන එකක් නෑ ඉවරයි. දෙකම ආත්මයත් රූපය දෙකම එකක් නේ. දෙකම ඉවර වුණා. මරණය ඉවර වුණා. සාස්වත දෘෂ්ටියේදී නැසෙන්නේ නැහැ. යනවා එහාට යනවා. ඒ රූපේ මේ ඉතුරු කරලා ඇතුලේ හිටපු කෙනා ශාස්ත්‍ර දෘෂ්ටිය කියන්නේ මෙන්න මේ. රූපේ විඳලා ගියක් නාමයේ නොනැසි විඥානයේ හාට ගලාගෙන යනවා තව භවයකට යනවා යනවා කියලා. මේ බඳු දෘෂ්ටි සංකල්පයක් ඇති වෙන්නේ එන්න මේ අතන දකින්න. එතකොට දැන් මේ බඳු දෘෂ්ටි වල ඉන්න අප රූපාදී ස්කන්ධයන්ගේ ලක්ෂණ ටික වෙන වෙනම හොඳට බැලුවා. පොතුවේ කය බැලුවා සත්ව පුද්ගල භාවයක් ඇද්ද කියලා තෙතිස් මොක හැටියට අසුබ හැටියට. ඊළඟට ඒවා වෙන් කර කර බැලුවා ඇහැ කන නාසය දිව කය මේවා බැලුවා සත්වද පුද්ගලද ආත්මද එසේ පවතින දේද කියලා බැලුවා. අපි රූපය ගවේෂණය කරලා හඳුනගත්ත රූපේ අනාත්ම බව රූපේ සත්ව පුද්ගල භාවයක් නැති බව. ඒ ඇත්ත ඇත්තටිය නොදකින නිසා ආත්ම පුද්ගල භාවයේ දෘෂ්ටියක් බව හඳුනගත්තා. රූපේ සත්වයේ පුද්ගලයේ ආත්මයේ නොව රූපේ ඇත්ත ඇත්තටිය නොදකින තැන සත්ව පුද්ගල ආත්ම කියන දෘෂ්ටියක් උපදින බව. වේදනා සංඥා චේතනාද ස්පර්ශයෙන් හටගන්න ස්පර්ශය නැතිවෙනකොට තියෙන හේතුත්‍රාත්යෙන් හටගන්න හේතුත්‍රාත්යෙන්ගේ දිනීමේ සිදු වෙන අනාත්ම වූ ධර්මතාවයක් බව දැනගත්තා. සත්ව පුද්ගල ආත්ම නොවන බව හඳුනගත්තා. ඇත්ත නොදකින තැන සත්ව පුද්ගල ආත්ම දෘෂ්ටියක් උපදින බව. මේ බඳු නාම රූපයේ දිල හටගන්න විඥානයේ කෙසේ ආත්ම විඳින දැක්කා. මේ නාම රූපයන්ගේ ඇත්ත සත්‍යයෙන් නොදකින නිසා විඥානීය ආත්ම බවට දෘෂ්ටියක් උපදින බවට. එතකොට අපි සෝතාපන්න භාවයට පත් වෙනකොට මෙන්න මේ නුවණයි අපි ළඟ සිටින්නේ. මේ ස්කන්ධ ටිකේ ලක්ෂණය මෙන්න මේ බඳුයි. ඒ බඳු ස්කන්ධය වූ ඇති තැන සත්‍ය පුත්‍ර ආත්මකින් දෘෂ්ටියක් උපදිලා තියෙනවා කියලා හොයාගත්තා. වෙන වෙනම ස්කන්ධ ටික වෙල ඊළඟටේ දෘෂ්ටිය උපදින්නේ කොතනද කියන මම කියන ස්වභාවය සත්ව පුද්ගල භාවය උපදින්නේ කොතනද කියලා හඳුනගත්තා. මෙන්න හැත් රූපයත් විඥානයත් ස්පර්ශයත් වේදනා සංඥා චේතනා ඇතන එකී එකීම කියන තැන මේ ස්කන්ධ ටිකේ දියත්වව ඇතන දැකපු හැම මොහොතකම දකින්නේ නිර්මාණය වෙනවා. දකින්න දෙයක් ඇත්නම් දකින්නාද ඉන්නවා. දකින්නේ ඇත්නම් දකින දෙයක් ආත්මයක් ආත්මීය කියන මේ සංකල්පයේ දෘෂ්ටිය වෙන මෙතන උපදිනවා කියලා හඳුනගෙන දැකීම ඇසීම දැනීම දැන ගැනීම කියන මෙතන මේ හේතු ඇති කරන අපගෙන මේ හේතු නැති වෙනකොට මෙතනම නිරුද්ධ වෙන බවට ඒ ධර්මතාවයද අනාත්ම ධර්මතාවයක් ඇටියට ප්‍රකට කොට හඳුනා ගන්න තමයි අපේ මාර්ගයේ ප්‍රතිපදාව උනේ. මේ ප්‍රතිපදාව තුළ ස්ථාවර වෙනකොට මේ කියන විෂයාකාර සක්කාය දෘෂ්ටියම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස මේ යම් දවසක මේ දුකයි ඉදම් දුක්ඛන්ති යෝනිසෝ මනසිකරෝති හයම් දුක්ඛ සමුදයෝ යෝනිසෝ මනසිකරෝති අයම් දුක්ඛ නිරෝධෝ යෝනිසෝ මනසිකරෝති අයම් දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාති යෝනිසෝ මනසිකරෝති සෝයං යෝනිසෝ මනසිකරෝතෝ තීන සම්යෝජනානි පරියං තී සක්කායදිති විචිකිච්ඡා සීලබ්බත පරාමාස තුන් සංයෝජන ධර්මයන්ගේ ප්‍රහීන වීම මෙන්න මේ චතුරාර්ය සත්‍ය නවන ඇති කර ගැනීම පහළ කර ගැනීම තුළ වෙනවා. එතකොට අපි දකින ධර්ම තුළ අපි දක්ෂ වෙන්නට ඕන මේ චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාදේ උපදවා ගන්න නුවණින් මෙහෙරා නුවණින් මෙහෙවා විමසා ඒ ධර්ම හසු කර ගන්න. එතකොට අපිට හැම තිස්සෙම හම්බ වෙනවා චතුරාර්ය සත්‍ය පිළිබඳව නුවණ සම්මාදිතී ප්‍රතිසම්පාදයේ පිළිබඳව පූර්වාන්ත ඥානය අපරාන්ත ඥානය පූර්වාන්ත ඥානය ප්‍රතිසම්පාද ධර්මයේ පිළිබඳව මේ වැඩ පිළිවෙලා හඳුන්වනවා. මෙන්න මෙසේ දකින කෙනා මේ කියන සාස්වතු චේතුස් දෙකින් යුක්ත විසි ආකාර වූ දෘෂ්ටිය දුරු කරගෙන දෘෂ්ටි නිරෝධේ විද්ධාසවේ නිරෝධ කොට සෝතාපට්ටි ඵලයේ විචාරිතයි. ගරුතර
ස්වාමීන් වහන්සේ වංචනික ධර්ම ගැන කෙටි පැහැදිලි කර දෙලිමත් කරන්න.
වංචනික ධර්ම හා චිත්‍රපක්ෂයයි කියලා රේල්පණේ ආදුරක් කොටක් තියෙනවා. ඒක කාටත් පුළුවන් ප්‍රයෝජනවත්. මොකද වාක්‍යයේ හැමදෙකම උත්සාහවත් වෙලා තියෙන එක හඳුන්වලා දෙන්න. අපි දන්නේ නැති වුණාට අපේ හිත තුළ බොහෝම මිත්‍ර ස්වභාවයෙන් කරුණාවේ ස්වභාවයෙන් දේශිත අපි හිතන කෙනෙක් රෝගියෙක් දකින්නවා කියලා අපිට හිතන්නේ මේ මිනිස්යා දුක් විඳිනවා මෙල්ල යනවා නම් හරි මේ කරුණාවේ ස්වභාවයෙන් ලැබිලා තියෙන දෙයක් මේ වංශනික දක මරණව නම් හොඳයි කියලා කවුරුත් මරණවා කියන එක හිතන එක හොඳ ව්‍යාපාද හිංසා සංකල්පයක් නේද? අකුසල හිතක්. නමුත් ආවි බොහොම කරුණාවේ මෛත්‍රියේ සුරුතු. ඒ නිසා සමහර වෙලාවට මිත්‍ර ස්වභාවයෙන් අපි ළඟ කෙනෙක් හිටියා මේ හදිසියේ මේ සතෙක් හිමු මරුවා විස්තර කරලා ගියා. මොකද මෙහෙම කරේ කියලා. එයා මම යහපතක් නේද? තිරිසන් ලෝකෙන්නේ මම අපායෙ මිදෙන්න ඕනේ. අපායෙ මිදෙන්න ඕනේ. තිරිසන් සතා වුණා තුගේ ජීවිතේට ආසයි. ඒක කවුවත් නැති කරනවට හැමති වෙන්නේ නැහැ. නිසා ඒක බාත් ඉතින් හඳුන ගන්න ඕන තැන. නිසා පුළුවන් හැම කෙනෙක්ම ඒ රේල්පානේ ආයත හඳුනගන්නේ පොත කියවන ඒකෙන් අපිට අදාළ නැහැනේ. එයාගේ කර්මය යාවි දිනනවා. මම ඉතින් එයා මැරේවා කියලා හිතලා මම මොකටද? ආ. ඔයදී ඇත්තට ඉතින් අපිට කරන්න පුළුවන්කම තියෙන්නේ මැරෙන්න උදව් කරන්නේ පුළුවන් තරම් ඒකට අවවාද කරලා ඉත හදලා මේ මනුස්ස ලෝකයේ උණු අසුචි පොඩේ හරි තත්පරයක් හරි ඉන්නවා නම් ඒ තත්පර මොහොතේ හරි කුසල හිතක් පහළ කරගන්න පුළුවන් නම් ඒක වටිනවා. ඒ නිසා ඒ මොහොතේ යෂ්ටිපඩේ හරි ඉන්න කෙනාට ඒ කුසල හිතක් මතු කරලා දෙනකොට දැන් භූතිගත දිසාවඳුරු කුණු වේලා දෙරි ගෙඩි වගේ ගෙඩි නැදිලා කුණු වේලා ඉස්ම ගලගල හිටියා. උදාහරණ කිව්වේ බොහොම හැරෙන්න හොලයි කියලා දැන්. මේ දුක් විඳින ඉන්නවට වඩා හොඳයි මැරිලා අපව ඉපදිලා නිවන් දකින්න පුළුවන්. ඒ වුණාන්සේ අර සරව ගෑවිච්ච දෙය ගෑවිච්ච සිවානන්ද ආවුත් එකන බෝදලා එද උසරයි ජීවිත ගෙනල්ලා උණු අතර උණු කරවල නාවල අර තුවාල වලින් සරව ගලවමින් අන්තිම මොහොතේ හිටිය උදාහරණයට මේ කයේ ඇති මෙහෙම නේද කියලා කය ගැන කියලා දුන්නා. උණාන්සේ දිරුණම් පාරි මාර්ග බලනාදී හිටිය. ඉතින් අපිටත් පුළුවන් මේ යන්නේ මරනවා නම් හොඳයි කියලා හිතන කෙනාත් සමන අදාවට කය පිළිබඳව කලකිරීමක් ඇති කළොත් මේ කය නැතිවම තමයි මේ කය කලකිරෙන්නේ. මේක ඇලුම් කල යුතු එකක් නෙමෙයි. මේක මේ වගේ අසුර ආසාර දුකද පිළිකුල් මේ වගේ මහා දුක් වේදනා දෙන මාරේ මේ රූපේ කියන්නේ මාරේ මේ රූපේ කියන්නේ වදකේ මේ රූපේ කියන්නේ සතුරේ කියලා මෙයාට මේ කයේ තියෙන ආදීනව ටික කියලා දුන්න සමහරලාට ඒ තත්පරයට අර ගෙවච්ච මුළු ජීවිත කාලයට වඩා වටින මුතු වෙන කියලා. ඒ නිසා අපි කරනවා නම් ඒ බඳු කටයුත්තක් කරන්නේ හොඳයි. කෙනෙක් මැරෙන්න කැමති නම් මැරීමේ අවස්ථාවේ නැත්නම් ඒ අවස්ථාවේ නැගෙන්නම ඇත්තටම ඒ මොහොතේ කල යුතු පිළිබඳව නොදන්න සමහර තමයි. එනිසා ධර්මයේ දන්න කෙනෙකුට මරණය කියන එක වාග්යමත් මතක් වෙනවා. ඉතින් ඒ මොහොත අපට ළඟා කරලා දෙන්න පුළුවන් නම් අපි ඒක කරන්න ඕන. මරණයට උදව් කළ යුතු නම් සමහර රටවල් වල මේ රුපිය රටවල් වල සමහර ලාවට සද්දේ සූත්‍රක් පෙරියට මේක කරලා මරණය ළඟා කරලා දෙන අවස්ථා තියෙනවා වෙන පුළුවන් නමුත් අපට මේ ශාසනය තුල ගනු විරක් නැහැ ඒක ප්‍රාණඝාතයක් මනුෂ්‍ය ඝාතනයක් ඇටියෙ තමයි නැගෙත් මොකද මරණයට ඕන කරන අර කරුණු පහම ඕන යෙදලා තියෙන එන්සයික මිනිස් ඝාතනයක් දැවිත් එක්කලොත් බල දුන්නොත් පරාජිතාවක් දක්වා යන බරපතල අකුසල තත්ත්වයක් වෙනවා. ඉතින් ඒ වගේ දැන් ඒ වංචනික ධර්ම ඒවා හිතා ගන්න බැරි විදිහේ දැන් සමහර කෙනෙක් අපි හිතමු කිසිම කෙනෙකුට නොදී තනියම දුක් විඳින ලෝභී මිනිසෙක් දෙයක් නැතුණා හොඳ වැඩි වෙනවා. දැන් මේ දේශ හිතක් අපි නපුරු හිතක් මේ පහල කරගත්තේ. ඒ මිනිහට හොඳ පාඩමක් ඉගෙන ගත්තේ. දැන් අපි හිතනවා අපි මේ අපි නොදැනුවත්වම අපි නපුරු සිත් පහල කරගන්නවා. ඒ නිසා හිතනතරම හඳුන ගන්න ඕන. දැන් අර කුසල මූලයේ අකුසල මූලයේ බලන්න ගුරුපීච්ච කෙනාට ඊළඟට මේ අකුසල මූලය උපදින්න නිමිත්තක් තියෙනවා. නිමිත්ත හඳුනාගත්තන් පස්සේ මේක කාම නිමිත්තද, පටිග නිමිත්තද කියලා හඳුනාගන්නවා. මේ කතා කරන්නේ මොන වගේ නිමිත්තක් හිතේ උපදිනාද කියලා හඳුනාගන්නවා. ඒක මොනින් අකුසලේ අකුසල හිත වෙනස් කරගන්න පුළුවන් පස්සේ. සිත දකින්න පුළුවන්. ආරාධිකා කියලා කියන්නේ ඒක මේ උපසම්පදා භික්ෂුන් වහන්සේලාට තියෙන ප්‍රධාන හේවත් හතරක්. ඒ කියන්නේ ඒ වැඩි හතරට පත් වෙච්ච කෙනෙකුට පැවිද නැහැ. සිවුර හිටියත් මනකම නැහැ. ඒ අය කියන්නේ සංඝ ප්‍රතිරූපක. පැවිදි ප්‍රතිරූපක. ආරාධිත ධර්ම හතරෙන් එකකට කොටස් කරනවා. අසත්‍ය පුත්ති අස්වමනෝ අසත්‍ය පුත්ති අස්වමනේ අසත්‍ය පුත්ති නෙමෙයි. ඒ ආරාධිතවලට සත්‍යච විච්ච. විච්චුත්‍යක් නැහැ. එතකොට විච්චු පුති රූපයේ තියක්. අදෝගයසන පටන් ගැනීම පිළිබඳවම සුවවත් සංසාවදාලෝ බුදුරජාණන් වහන්සේ උසා ආනිසයෙන් ප්‍රතිපත්තියෙන් තුර පූජාවන් දෙන්නට දෙන ලෞතර බුදු ගුණයට පහර දක්වන පිළිස්තරගත සිදු කරගත් මේ කුසල සම්පත් වහවහා මේ ජීවිතේම සත්‍ය ධර්මයන්ගේ අවබෝධයෙන් ලැබෙන අමානුෂ්‍ය සුව ලබා සැනසෙන්නට හේතු වාසනා කාරණී වේවා. මතු දිනක බුදු වෙන ආරි මෛත්‍රී වෙනාත නිරෝසතුන් නැතිව බුදු බෝසත් සම්මත සේනාට අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සාත්මාම් උපකාරක සියලු දේව සමූහයාටත් නැති වේවාගේ විසුවෙන් දේවා පතන බෝධියෙන් නිවෙන සංසෙත්වායි සාදු කියලා දෙවියන් සමතමන්නමින් ඇසේ මේ පරලෝකයේම උපේක්ෂ කෝතර ගුරුවර ඥාති මිත්‍ර දුවන් දරුවන් ආදී සසර ඥාතික හැම දෙනාටම අද දවසේ දන් පැන් පිළිගන්නෝ වෙන දෙනාණන් මේ පරලෝකීය නෝපිය සමෝදර ගුරුවර ආදී ඥාති වර්ගයන්ට මේ ස්ථාන ගොඩ නැගීමට වෙන සමානත්ව මේ පරලෝකීය නායකාත්මක ප්‍රකාරකට විහාර ගණයේ අපවත් වීමදාන සිරසන් දෙනාට අපේ ආචාර්ය ප්‍රාචාර්ය මොනවගේ මාතේ විදි කරපුර උකාරක ප්‍රස්තායක වස්තු නියගේ හැම දිනාටම මේ පින්වත් අත්ේ මාසික ජීවිත සුවපත් වේවා දුක් දෙ සංසාර කතරෙන් එතර වේවා සාදු සෑම සියලු දෙනාටත් සපත සාන්තිය සම්මේතන සිල්ල නිරුක් නිරෝගී සුව සම්පත්තිය සිර ජීවනයේ සිට වේවා බුදු පහතක මගේ වේවා දුර්ගලයන් සුරෙන් මිදේවා සත්තුරු සැසුමනක සත්‍ය ධර්මයන්ගේ අවබෝධයෙන් ලැබෙන අමා නිවන් සුව කල්ම වේවා දෙනාටම ලැබේවා
සාදු සාදු සාදු
ආකාසත්තා සුභමත්තා දේවානාගාමනිතිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරංගක්ඛං සුභුද්ධසාසනං
ආයේන වාචා කිච්චේන සමාදේන මයා කතං අච්චයන් සම්මේතං නිපන්නේ කතං ආයේන වාචා කිච්චේන සමාදේන මයා කතං අච්චයන් සම්මේතං නිපන්නේ කතං